Order, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමග කියවිය යුතු 29 වැනි වගන්තිය යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 පෙබරවාරි 27 වැනි දිනැති අංක 2112 17ක් දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවිතය මකළ යුතුයැයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකාර පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලෝගේ මැතිතුමා විසින් වෙනුවෙන් ගරු නිහල් ගලපත්ති මැතිතුමා ඉදිරිපත් කරනු ඇත.
ගරු කථානායකතුමනි, අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේත යොමු කරන ලද 1/2015-16/17 වර්ෂ සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාවද 2/2017 වර්ෂ සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාවද 3/2017 වර්ෂ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
8 වැනි පාර්ලිමේන්තුවේ තේනි සභාවල් සඳහා රජයේ ගිණුම් පිළිමද කාරක සභාවේ 2 වැනි වාර්තාව එනම් 23/2/2018 සිට 12/10/2018 දක්වා එම සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, 8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ සඳහා රජයේ ගිණුම් කාරක සභාවේ 2 වැනි වාර්තාව ඉදිරිපත් කරමි.
මට
විනාඩි කීපයක් කරුණාකරලා අවස්ථාව ලබා දෙන්න. මෙම වාර්තාවෙහි ආයතන 20ක් විමර්ශනය කරලා තිබෙනවා. ඒ වගේම විගණකාධිපතිතුමා ප්‍රථම වතාවට ආයතන දෙපාර්තමේන්තු වලට අමතරව පොදු විශේෂ කාර්ය සාධනයන් පිළිබඳව දැන් විශේෂයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව ගුණාත්මක ආහාර ආයතන ආනයනය සම්බන්ධයෙන් ජාතික ආර්ථිකයට නව නිපැයුම් දායකත්වය කියන මේ අංශ තුන සම්බන්ධවත් විශේෂ වාර්තා අපේ කාරක සභාව විසින් අධ්‍යයනය කළ මේ වාර්තාවට ඇතුළත් කරලා තිබෙනවා. මේ පොදු නිරීක්ෂණ 21කුත් නිර්දේශයන් 105කුත් මේ වාර්තාවේ ඇතුළත් වෙලා තිබෙනවා. අපි මීට පෙරත් මේ සභාවට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව අපි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේකේ තවත් ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා කඩිනමින් අපේ කාරක සභාව නියෝජනය කරන මේ පාර්ලිමේන්තුව 225ම නියෝජනය කරන්නේ. ඒ නිසා අපි සමාජිකින් සකස් කරන ලද මේ වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව 225ටම සාකච්ඡා කරලා අදහස් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් විවාද කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කරමින්, ඒ වගේම මෙම වාර්තා සකස් කිරීමේදී සමාජික සියලුම මන්ත්‍රීවරුනුත් අපේ කාරක සභාවේ ලේකම්තුමිය ඇතුළු සියලුම නිලධාරීනුත් විගණකාධිපතිතුමාත් ලබා දෙන සහයෝගය පිළිබඳව ස්තුතිය පළ කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා. ඔබතුමාගේ මේ ඔබ කමිටුවේ විශාල වැඩ කොටසක් කෙරෙනවා. ඒ නිසා මම හිතන්නේ අවුරුදු නිවාඩුවෙන් පස්සේ සභානායකතුමාගේ සමග එකඟත්වයෙන් ඇතුව අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ගරු රංජිමන් බලමැතිතුමා,
වාර්තා අපිටත් ලැබෙන්න සලස්වනවා නම් අපිට ගන්න තීරණ සම්බන්ධව ඒවා උපදේශ ප්‍රතිපත්ති තීන්දුව සම්බන්ධව අපිට අදහසක් ගන්න පුළුවන්.
සභාපතිතුමාගේ පුළුවන් නේ? රජයේ මුදල් පිළිමය කාරක සභාවේ වාර්තාවේම කාරක සභාවේ සභාපති ගරු සුමන් ජේරන් මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම. සභානායකතුමාගේ මුද්‍රණය කළ යුතුයි පරණයක
මුද්‍රණය කළ යුතුයි යෝජනා කරා.
මේ යෝජනාව කවද ඉදිරිපත් කරන්නේ? මාචාර්යතුමා. ඔව්.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2019 අංක 1-31 දක්වා වූ පරිපූරක ඇස්තමේන්තු සම්බන්ධයෙන් වූ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ගරු කථානායකතුමනි, කාරක සභා අවස්ථාවේදී පරාජයට පත් වුණ අමාත්‍යාංශ දෙකේ වැශීර්ෂ වෙනුවෙන් ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තු එක අපි හෙට විවාදයට ගන්න අරගෙන
මහජන පෙරසම් පිළිගැන්වීම ගරු අජිත් මානප්පෙරුම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, කිරිඳිවැල හෙළවඩවත්ත අංක 206 ඇලීරක් හතරදරන ස්ථානයේ පදිංචි WT ජයරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
ගරු ලසන්ත අලගේ වන්න මැතිතුමා
නාබල සරච්චන්ද්‍ර ප්‍රතිසේහි පදිංචි එන්.අයි. වික්‍රමසිංහ මහත්මයාගේ ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
හොඳයි බොහොම සුතියි මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු හේෂා විතානගේ මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යංශයෙන් ඇසීමට
ගරු කථානායකතුමනි ප්‍රශ්නය අහන
ගරු කථානායකතුමනි අයන්න එක පිළිතුර ශ්‍රී ලංකා මහවැලි අධිකාරී විසින් වාර්තා කර ඇති පරිදි ඇඹිලිපිටිය චන්ද්‍රිකාවෙන් පානීය ජලය හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගන්නා පවුල් සංඛ්‍යාව පානීය ජලය ලබා ගන්නා පවුල් සංඛ්‍යාව 35,000ක් පමණ වෙනවා. වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නා ගොවි පවුල් සංඛ්‍යාව 10,896ක් පමණ වෙනවා. ආ දෙක ලැබී ඇති වාර්තාවලට අනුව එවැනි පරිසර දූෂණයක් සිදු වී නැත. ආ තුන ඇඹිලිපිටිය ප්‍රාදේශ සභා සතිපොලේ අපද්‍රව්‍ය චන්ද්‍රිකා වැවට එක්වීමක් සිදු නොවන බවට වාර්තා වී ඇති බැවින් අදාළ නොවේ. ආ
කථානායකතුමනි ගරු ඇමතුමාගෙන් මම ওই ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ කවුද කියලා වෙලා දැනගන්න කැමති ඉස්සෙල්ලම
උත්තරේ දීපු අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්නවද?
ඉන්නවනම් වඩා හොඳයි. මම ඇඹිලිපිටියේ ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයා. ගරු කථානායකතුමනි ඇඹිලිපිටියේ ප්‍රාදේශ සභාවේ දිගින් දිගටම කුණු බැහැර කිරීමට තැනක් නැතුව අන්තිම විකල්ප විදියට ඇඹිලිපිටියේ කඩදාසි කම්මල මීට පෙර කඩදාසි නිෂ්පාදනය කරපු ආයතනය අද වසාදම්මල තියෙන්නේ. කඩදාසි කම්මල තියෙන චන්ද්‍රිකා වැව ආශ්‍රිතව අක්කර පහක ඉඩමක් වෙන් කරගෙන මේ වෙනකොට කුණු දාන. ඒ කුණු දානකොට වරුසාව දවසට වැස්ස දවසට කුණු ටික ආපහු වැවට හේදිලා එනවා. දැන් ඔය ඔය දීපු ඔලොමොට්ටල නිලධාරියා එහෙම ප්‍රශ්නයක් පැන නොගෙනී කිරිවිල්ලා ලියලෙවල තියෙනවා. එතකොට මේ ආන ප්‍රශ්නෙට සාධාරණයක් වෙන්නේ නැහැ කරු කතානායකතුමනි.
රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න අවස්ථාව දෙමු නේද කරු මන්ත්‍රීමා?
හරි.
නිලධාරියා තන පරීක්ෂා කරලාද උත්තර එවුවේ? මොකද මම ප්‍රාදේශ සභාවේ සභාපතිනේ. මම දන්නේ ඔය නිලධාරියට වැඩිය මේක සිද්ධ වෙනවා.
අන්තිමට උත්තරේ දීලා තියෙන්නේ ඇඹිලිපිටියේ ප්‍රාදේශ සභාව විසින් චන්ද්‍රිකාවට මීටර් 700ක්. ඔබතුමා සභාපති වෙලා හිටියේ ප්‍රාදේශ සභාවේද නැගස? ඒතර ඔබතුමා නේද කුණු දැම්මේ?
මම කුණු දැම්මා
නේ. ඔබතුමාගේ ප්‍රාදේශ සභාවෙන් කුණු දාලා තියෙන්නේ.
ගරු ඇමතුමා ගොම් පාට දෙන්න යන්න එපා. මම මේකට මේ උත්තරේ අහන්නේ මේව කරන්න මම කුණු දැම්මද නැද්ද කියන එකට. මම එහෙමනම් මේ ප්‍රශ්නේ අහන්නේ නැහනේ. අවුරුදු ගානක් තිස්සේ රජයෙන් සල්ලි ඉල්ලුවා මේක මේව කරන්න. ඊට පස්සේ කඩදාසි කම්මලට අරන් ගියේ පස්සේ ඊට පෙර දුවනේ වෙනත් ස්ථානයක ගරු කථානායකතුමනි. මම රාජ්‍ය ඇමතුමා විවිධ සභාවෙන් උත්තරය යන්නේ දෙන්න නැද? මම අහන්නේ ඒ කුණු දැම්මේ කවුද කියලා හොයන එක නෙමෙයි. කුණු දානට විකල්පයක් වෙනද? වැවේ වතුර මිනිස්සු බොනවා. දැන් මේ ප්‍රදේශයේ මිනිස්සු බොනවා. පරිසර ඇමතුමා මාර ප්‍රශ්න අහන්නේ.
ගරු මන්ත්‍රීතුමා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විසින් තමයි එතන මං කිව්ව ඔබතුමා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඉලා හිටපු හිඳයි මම කිව්ව ඔබතුමාත් එකට මැදිහත් වෙලා තියෙනවා කියලා. චන්ද්‍රිකාවට මීටර් 700ක් 800ක් දුරින් තමයි කුණු දාලා ඔබතුමායි කාලින් ඉඳන්ම මේක දාගෙන ඇවිදින් තියෙන්නේ. නමුත් ඒකේ ඉඳන් එතන ඉඳන් ගලාගෙන යන මීටර් 700ක් 800ක් එන්නේ නැහැ කියන එක තමයි නිලධාරි මහත්මයා උත්තර දෙන්නේ.
ඔබතුමා හොයලා බලන්න ආපහු. හොයලා බලන්න.
ගරු කථානායකතුමනි මේ විහිළුවක් මේ ප්‍රශ්නේ ආවේ දෙසරයක් ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ. මම සභාපතිවරයා ඉදදී කුණු දැම්මේ පෞද්ගලික ඉඩමක. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැතුව දැන් මේ වර්තමාන සභාපතිවරයා මම ඒ සභාපතිවරයා වැරද්දක් කියන්නේ බෑ. ඒ සභාපතිවරයා කුණු ගෙදර ගිහින් දාගන්න නෙමෙයිනේ. කුණු ටික අර මේ කඩදාසි කම්මලේ ඉඩමට දානවා. කඩදාසි කම්මල තියෙන්නේ වැව අයිනෙමයි. මීටර් 700ක් නෙමෙයි මීටර් 50ක්වත් නෑ. ඒ වැවට දැම්මට ගරු කතා නැතුව ඔටික හේදිලා එනවා. මේ විහිළු සපේන උත්තර දීලා ඇමතුමත් මෙතන මේ වෙනවා. එවන නිලධාරියා
සුදුසුකමක් නැහැ. ගරු රාජ්‍ය ඇමතුමාගේ හොයලා බලලා
මේකට සාධාරණ උත්තරයක් ගන්න.
මේ මොකද පොයින්ට් ඕඩර් ගරු මන්ත්‍රීතුමා? චමින්ද ඇමතුමා?
ගරු ඇමතුමා පරිසර අමාත්‍යාංශයේ කිරේ වචනේ අරුතේ ලොකු වැඩසටහනක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ රටේ තියෙන. මේ පාර්ශ්වික ප්‍රශ්නයක් ගැන ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය කරේ. හැබැයි එයින් මිදෙන්න කවුද වැරද්ද කරේ කවුද කරන කියන කාරණේ චෝදනා කරන නෙමෙයි පරිසර අමාත්‍යාංශයේ කාර්යභාරය ගරු කථානායකතුමනි.
ගරු
රාජ්‍යමන්ත්‍රී
ඔව් දැන් මේමයි ගරු මන්ත්‍රීතුමා පළවෙනි දේ තමයි දැන් මෙතන පුනු දැමීම කරලා තියෙන්නේ මේ වාර්තාවනුව ප්‍රාදේශ සභාව විසින් ඔබතුමාම කිව්වා අවුරුදු ගානකින් ඉඳන් කරගෙන ඉදි තියෙනවා කියලා.
ඒතර ඔබතුමාම කතා කරද්දි කිව්වා මම සභාපති වෙලා හිටපින්දා මම මේක දන්නවා කියලා. නමුත් ප්‍රාදේශීය සභාවේ සභාපතිත්වයේ සභාපතිගේ නායක නෑ ඔබ කිව්වා නෙමෙයි. දැන් මට ඔබතුමා දීපු උත්තරේ අනුව කතාව අනුව එන්නේ සභාපතිවරයා දැනුවත්ව තමයි මේක කුණු දාන්න යන්නේ. සභාපතිවරයා දැනුවත්ව ඒතර ඔබතුමාත් මේ වැඩේ දන්නවා කියන එක මම දැන් කිව්වා. ප්‍රාදේශීය සභාවේ කුණු දාලා තියෙන්නේ. ඒතර ඒක එක දෙක මෙතන කියලා වෝටර් බෝඩ් එකේ විහිළු සපයනවා කිව්වේ ඒකයි. වෝටර් බෝඩ් එකේ වාර්තාවල තියෙනවා ඒ ජලය වල කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒ කියන්නේ ජල මණ්ඩල ඔබතුමා නෙමෙයිනේ මටත් ඔබ කියන්න බෑ ඔබතුමාටත් කියන්න බෑ. නමුත් ජල මණ්ඩලයේනේ තියෙන අමාගම තියෙන සභාගත කරන්න පුළුවන්. ඔව්
ගරු කථානායකතුමනි මේ පට්ටවල් බොරුවක්.
හරි අපි මේක
වෝටර් බෝඩ් එකේ ජල
ව්‍යාපාර විවාදයකට යන්න අමාරුයි. අද හුඟක් වැදගත් කරුණු දෙකක් තියෙනවා.
අහිංසක මිනිස්සු ඇලදොලෙන් ඒකයි අපි කියන්නේ මේකට කුණු යන්නේ.
ගරු රාජ්‍ය ඇමතිතුමා ඒකට අවධානය යොමු කරලා ඉවරයක් කරන්න.
දැන් බලලා තමයි උත්තරේ ගෙනත් තියෙන්නේ. බලලා උත්තරේ ගෙනත් තිනවා මීටර 800ක් දුරයි.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න
ඒ දෙවෙනි
අතුරුනේ. හරි ඇහුවනේ. හරි දැන් හරි එහෙනම් ඔය තා ගරු රාජ්‍ය ඇමතිතුමා තව පැහැදිලි කිමක් පොඩ හොයලා බලලා දැනුවත් කරන්න. ඉවරයි. හොඳයි.
එනිමෙ පැහැදිලි කරලා තියෙනවා මීටර 800ක් එහයින් තමයි මේක දාන්නේ. එතකොට කොහොමද මීටර 800ක් දුරට වතුර ගලාගෙන යන්නේ?
හොඳයි. ඔය තුටි ගරු චමින්ද විජේසිරි මහත්තුමා ගරු අභ්‍යන්තර ප්‍රදේශ කාර්යාලයේ පාරක් සභා ඇමතිතුමාගේ ඇසීමට ගරු ප්‍රධාන සංවිධායකතුමා
ගරු කථානායකතුමනි එතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර 1989 වර්ෂය A2 අඩුපාඩු තිබේ. A3 ප්‍රමාණවත් තරම් ආසන පහසුකම් නොමැති වීම භාවිතයට ගත හැකි එහෙත් අලුත් වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින පැරණි යකඩපුටු 200ක් පමණ ඇත. වහලේ සිවිලිම අලුතෙන් සකස් කළ යුතු වීම යාබද විවේක කාමර අලුත් වැඩියා කළ යුතු වීම ශබ්ද විකාශන යන්ත්‍ර නොමැති වීම වේදිකාවේ පසුපස තිරය නැවත සකස් කළ යුතු වීම වේදිකාව විවෘත කිරීම සිදු කරනු ලබන රතු පැහැති තිරය විවෘත වීම හා වැසීම අක්‍රිය වීම සමහර විදුලි පංකා අක්‍රියව පැවතීම විදුලි පංකා 8ක් අලුතෙන් සවි කළ යුතු ඇත. ශාලාවේ බිම පිවිසුම් පඩිපෙළ සහ කාණු පද්ධති අලුත් වැඩියා කළ යුතුය. වේදිකාවට අවශ්‍ය වන ආලෝක පද්ධතියක් නොමැති වීම වහලේ අලුත් වැඩියා කර වැහි පිහිලි හා වැසි ජලය බැස යන නල අලුතෙන් සවි කළ යුතු ඇත. ශාලාවේ ඇතුළත හා පිටත සුදුසු වර්ණයකින් වර්ණාලේප කළ යුතු ඇත. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර මහියංගණය ප්‍රාදේශීය ලේකම් වෙතින් මෙම අඩුපාඩු සකස් කිරීම සඳහා ඇස්තමේන්තුවක් ලබාගෙන අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. ආ අදාළ නොවේ. අතුරු ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්.
ගරු කථානායකතුමනි
වහන්සේ ගරු මන්ත්‍රීතුමා
විශේෂයෙන්ම ස්තුතියන්ත වෙනවා අපේ අනුපක්ෂ ගරු ප්‍රධාන සංවිධායකතුමා හැමදාම පිළිතුර දෙනවා. හැබැයි අපිට පිළිතුරේ සඳහා සාධාරණයක් එතුමා බොහොම උත්සාහ දරනවා. නමුත් ගරු කථානායකතුමනි අදාළ අමාත්‍යාංශ අමතුවරයාගේ සහභාගීත්වයේ නැති නිසා මම හිතනවා අපි ලොකු අසාධාරණයක් කරා. ඒ පිළිබඳව උතුමා මුලින්ම යොමු කරන්න කියන කාරණේ මතක් කරමින් ගරු අමතුමනි ඔබට තේරෙන විදිහට ප්‍රශ්න කියවන අවුරුදු 30ක ප්‍රශ්නයක් දශක 3ක ප්‍රශ්නයක් මේ 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 එකම තියෙන පොදු රැසීම් ශාලාව විශාල අඩුපාඩු රාශියක් තියෙනවා. අවුරුදු 30ක් තිස්සේ මේ කටයුත්ත කිසිම කෙනෙක්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා දැන්ටවත් අපි මේක යොමු කරලා තිනවා. දැන් අමාත්‍යවරයා හිටියනම් අපි බලාපොරොත්තු වුණේ එතුමාගේ අමාත්‍යංශය හරහා විවිධ තැන්වල මේ වැනි කටයුතු කරනවා. මේ අවුරුද්දේ ප්‍රමුඛතාවය දෙන්න කියන කාරණේ ඉල්ලන ගරු කථානායකතුමා මම හිතනවා මේ වර්ෂය තුල මේ ශාලාව අලුත් වැඩියාවක් හෝ නවීකරණය කිරීම කියන කාරණේ පැහැදිලි තියලා දැන් අද සමාජයට ගැළපෙන විදියට අවශ්‍ය කරන ඒ රැසීම් ශාලාවක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්ද කියලා අමාත්‍යංශයේ පළවෙනි මහන ගැම.
හොඳයි සංවිධායකතුමා පුළුවන් එක යොමු කරන්න එතුමාට.
පුළුවන් පුළුවන්.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා.
ඒ වගේම ගරු කථානායකතුමනි දැන් මේ දැනට මේ රැසීම් ශාලාවේ මේ අඩුපාඩු තියාගෙන යන්නේ. ඒතර මේ අඩුපාඩු තියෙනකොට අපි දකිනවා සමහර තැන්වල තියෙනවා හදාගත්ත විශාල රජයේ ගොඩ නැගිලි. මෙතන අමාත්‍යංශයකට පුළුවන් මේවා හඳුනාගෙන අපටත් පුළුවන් දෙන්න. ඒ ගොඩ නැගිලි මහ විශාල වියදමක් කියන්නේ නැහැ. ඒ සඳහා යම්කිසි ඒකාබද්ධ වැඩසටහනක් කරලා ඒවා ඒ ශාලා ටික පාසුකම් ටික හදලා පුළුවන් නම් කඩිනම හදලා දෙන්න පුළුවන් නම් නවි අලුතෙන් එකක් හැදෙනකම් తాවකාලිකව පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ සඳහා අපි යෝජනා කරන ස්ථානවලට මුදල් ලබා දීම හා කටයුතු කිරීම සඳහා අමාත්‍යංශයට පුළුවන් ද කියන කාරණේ තමයි දැනුම් දෙන්න ඕනේ.
හොඳයි ගරු ප්‍රධාන සංවිධායකතුමා
පුළුවන්. මේක ඇමෙතුමාට
මම හොඳයි බොහොම සුචි. හරි ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මහත්තුමා
ගරු කථානායකතුමනි
අපි සාමාන්‍යයෙන් මේ ගරු දරස් මැතිතුමා මේ වෙලාවාද ඉතාම වෙලා ප්‍රශ්නයක් මේ ප්‍රශ්න දෙකට වැඩි දෙන්නේ නැහැ එතුමා කැමැත්තක් තියෙනවා නම් ගෑයි නමුත් ගරු ප්‍රධාන සංවිධායකතුමා පැහැදිලි කිරීම තත්ත්වයේ ඔබතුමා ඉන්නේ
මොකක් ගැනද කතානායකතුමනි ගරු ඇමතුමා ඔබතුමාගෙන් අහන්න කැබිනට් ඇමතුරෙක් විදිහට විතරයි ගරු කතානායකතුමනි ඔබතුමා ඉදිරිපිටදී මේ අමාත්‍යංශ වැශිෂ්‍ය විවාදය 24 වෙනිදා පැවතිච්ච වෙලාවේ ගරු ඇමතුමා සභාවට පොරොන්දුවක් දුන්නා ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවායි කියලා. නමුත් අපිට තියෙන තොරතුරු වල හැටියට අද දක්වා ඉදිරිපත් වෙලා නැහැ. හෙටින් පාර්ලිමේන්තුව කල්තැබුවම අපව මැයි මාසේ රැස් වෙන්නේ. ඒ නිසා මම හිතනවා කැබිනට් ඇමතිරෙක් විදිහට ඔබතුමා ඒ ග්‍රාම නිලධාරීන්ගේ දැවෙන ප්‍රශ්නය පිළිබඳව ඇමතුමාගේ තීන්දුව ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක මේ සභාවට ප්‍රධාන කර තුනයි කියලා.
ගරු ඇමතිතුමා
ස්වදේශ කටයුතු ඇමතිතුමාට අදාළ ප්‍රශ්නයක් එතුමා තව සුළු වෙලාවකින් සභාවට පැමිණුණාම
ඒ කියන්නේ කියන්නේ හොඳයි
මට පිළිතුරක් දෙන්න
හොඳයි බොහෝ ස්තුති ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිතුමා
මම අහනවා ගරු කතානායකතුමා
ගරු අග්‍රාම ඇමතිතුමාගේ ඇසීමට
කතානායකතුමනි අගමැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා
ගරු ඉෂාක් රහමාන් ඇමතිතුමා
කතානායකතුමනි
අග්‍රාම ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඔව් දෙවෙනි ප්‍රශ්නෙටත් පිළිතුර ඔව් ආ තුන නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවතින ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස මැදවැච්චිය පොලිස් ස්ථානාධිපති වෙත දැනුම් දී ඇත අදාළ වාර්තා ලද පසු නියමිත අනුමැතීන් හා මුදල් ප්‍රතිපාදන ලබාගෙන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය ආ පැන නොනගී
පළවෙනි ප්‍රශ්න අපේ කතානායකතුමනි පොලිසියට බටා දෙනවා කියලා පොලිසියට බටා දෙනවා කියලා තීරණ කෙරුවා තාම ඒ බටා ලබලා දීලා නැහැ දෙවෙනි එක තමයි පාර්ලිමේන්තුවේ වැඩ කරන පොලිසිය නිලධාරිගොල්ලෝ ආරක්ෂාව සහිත වැඩ කරනවා එයාට සාමාන්‍ය පේ 8ක් තමයි කලින් දීලා තිබේ කාලයේ දැන් එයාට පේ 12ක් දීලා තියෙනවා එයාට ගමන් කරන්න බොහොම අමාරු අපහසුතාව තියෙනවා ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා සාධාරණයක් ඒ පොලිසිය නිලධාරිට කරන්න නැත්නම් එයා ලොකුම අපහසුතාවට පත්වලා තියෙනවා
ඒ සියල්ලම අපි දැනුම් දෙන්න
ප්‍රශ්නේ අපි ලෝකයේම විනයක් තියෙන රටක් විදිහට අපි කතා කරනවා නමුත් අද බලන්න පොලිසිය සියලුම ලංකාවේ ඉන්න පොලිසිය ස්ථානවලට වාහනයක් නැහැ. අද හොරු යනවා V8 වල V6 වල බෙන්ස් වල. අපේ පොලිසිය මහතුරු යන තල්ලු කරන යන පොලිසිය ජීප් වල. එතකොට පොලිසියට දීලා පොලිසිය පස්සේ හොරු අල්ලන්න යන ගමේන ජනතාවට දීලා තමයි යන්නේ හොරු. ඒ නිසා ඉල්ලීමක් කරනවා පොලිසිය ඇමතිතුමාගේ අපේ ජනාධිපතිතුමා තමයි ඉන්නේ පොලිසිය ඇමති එතුමාගේ ඉල්ලීමක් කරනවා මම හොරු යන විදියටවත් නැතුව V8 V6 නැතුව එයාට තමන්ගේ ආරක්ෂාව බේරා ගන්න යන්න පුළුවන් වාහනය.
ඒ කියන්නේ අවධානය යොමු කරලා තියෙනවා ගරු මන්ත්‍රී.
ලබා දුන්නොත් ලොකු දෙයක් කියලා අපේ කතානායකතුමනි එතුමාගේ ඉල්ලීමක් කරනවා.
ගරු එස් සී මුතුකුමාර මහත්තුමා අපිට සුදේශ් කාර්ය මහත්තුමාගේ ඇසීමට
ඔව් ගරු කතානායකතුමනි
අද අපේ වෙලාව හුඟක් කන්ට්‍රෝල් ගන්න දෙන මහත්තුමා.
ඔව් උත්තර දෙන්න හදන්නේ.
ඔව් දෙන්න සුදේශ් කාර්ය
ඔව්
අවධානය යොමු කරන්න.
ගරු කතානායකතුමනි පිළිතුර උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් විසින් ලබා දුන් තොරතුරු අනුව උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් 2010 2011 වසරවල කාපට් අතුරා නොමැති බව දන්වන අතර 2012 සිට 2014 දක්වා සංවර්ධනය කරන ලද මාර්ග පිළිබඳ විස්තරේ පහත දැක්වෙන හැබැයි ටිකක් දිගට තියෙනවා කියවන්න ඕනේද සභාගත කරන්න දී ටික
ගත කරන්න
ඈ
සභාගත කරන්න
කයි ටික සභාගත කරන ලයිස්තුව දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර පළාත් සභාව සතු මාර්ග පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නඩත්තු කරන අතර පළාත් පාලන ආයතන සතු මාර්ග ඒ ආයතන මගින් නඩත්තු කරනු ලැබේ තුනට පිළිතුර පිළිගනිමි. හතර පිළිතුර
මුල් කොමිෂන් සභාවේ නිර්දේශය මත පළාත් සභාවට මුදල් වෙන් කරනු ලබයි. මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය මත පළාත් සභාවට මුදල් වෙන් කරනු ලබයි. වාර්ෂිකව සිදු කළ යුතු මාර්ග නඩත්තු පිළිබඳව රේඛීය අමාත්‍යාංශය ලෙස අප අමාත්‍යාංශයට වගකීමක් නොමැති බව දන්වමි. පිළිතුර 4A අදාළ නොවේ.
මගේ පරිපාලන ප්‍රශ්නය මචන් මේ ග්‍රාමීය මාර්ගවල 2012 ඒ කාපට් කිරීම සඳහා මුදල් වෙන් කෙරේ මැදි මාණ්ඩුවේ. මේක වැඩසටහන් ගියේ මැදි මාණ්ඩුවේ යටතේ. ඒතර මේක ලෝකෙන් ගත්ත ණය. මේකේ මම ඉල්ලීමක් කරන්නේ මාණ්ඩුවක් වශයෙන් අපි මේ පාරවල් පිළිබඳ අවධානය යොමු කරලා. දැන් මුදල් අපි දන්නවා පළාත් සභාවේ ඉන කාලේ මුදල් පළාත් සභාවට ඇරියහම පළාත් සභාවේ අදාළ අමිතවරයා හෝ නැත්නම් මහමිතුරයාගේ අවශ්‍යතාවයේ මත තමයි එතන ඒවා සිද්ධ වෙන්නේ. නමුත් මේ තරම් විශාල ධනස්කන්ධයක් කැට කරපුවාම ඒ පාරවල් පිළිබඳ අපේ අවධානයත් වඩා කිමි වෙන්න ඕනේ. මොකද ඔබතුමා කියන අපේ ප්‍රදේශය ඉතාම උෂ්ණාධික ප්‍රදේශයක්. ඒතකොට සාමාන්‍යයෙන් වාහන යනකොට ට්‍රැක්ටර වගේ යම සයිඩ් කරපුවාම සයිඩ් එක කැඩෙනවා. හැබැයි අපි අරින සල්ලි පළාත් සභාවේ අමිතවරයා හෝ මහමිතවරයා ඒ අවස්ථාවට අවශ්‍ය නැතුව ඔවුන්ගේ යන්ජන් ඉල්ලීම් මත ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරනවා.
හොඳයි, අවධානය යොමු කරන්න. ඒක වැදගත් කරුණක්. ඔව්.
කතානායකතුමනි, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ ඉංජිනේරු මහතුරු ඒ ගැන හොයලා බලනවා. ඒ වගේම පළාත් සභාවෙත් පළාත් මාර්ග සංවර අධිකාරියක් තියෙනවා. ඒකේ ඉන්නවා නිලධාරීන් ඉංජිනේරු මහතුරු. ඒ අයගේ අධීක්ෂණය යටතේ තමයි ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නේ.
හොඳයි, ඒ කියන්නේ පොයින්ට් එක අවධානය යොමු කරන්න. දෙවෙනි ප්‍රශ්නේ කවුරු මන්ද?
දෙවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ඔබතුමාට මේකේ උපදේශක කාර්යසභාව හරියට ක්‍රියාත්මක වුණොත් අපිට ඒ නිලධාරී අපේ මෙතන හම්බ වෙනවා. ඒතර අපිට පිළිම කියන්න පුළුවන්. ඒකින්ද මම හිතන්නේ උපදේශක සභාව හරියට
දැන් පාර්ලිමේන්තුව පාසුකම් ලබා දීලා තියෙන අමාත්‍යතුමාට පුළුවන් උපදේශක කාර්යසභාව කැඳවන්න.
ඕනේ. දැන් ඒක තියෙනවා. දින දාලා තියෙනවා.
හොඳයි හොඳයි හොඳයි. බොහොම ස්තුතියි කවුරු මන්ද? ගරු ශ්‍රීධරන් මැතිතුමා, ගරු කාදර් මස්තාන් මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, රාජ්‍ය පරිපාලන මැතිතුමාගේ ඇසීමට.
කොල්කතා නායකතුමනි, ඔය එක ඔව්, ඔය දෙක ඔව්, ආයක නැත. 2017 මහිමස ඇති වූ ආපදා තත්ත්වයේ හේතුවෙන් නිවෙස් පූර්ණ ලෙස හෝ පදිංචියට නුදුසු ලෙස හානි වූ පවුල් සඳහා පවුල් නායම් අධි අවධානම හේතුවෙන් පදිංචි නිවාසවලින් ඉදිරිපත් කරන ලද පවුල් සුභසාධන මධ්‍යස්ථානවල දීර්ඝකාලීනව පවත්වාගෙන යාමෙන් මධ්‍යස්ථානවල සිටින මධ්‍යස්ථාන පාසල් පන්සල්ලා පුදුකොටනැගිලි සාමාන්‍ය කටයුතු අඩාල වන අතර එහි රැදී සිටින ජනතාවට තම ජීවනෝපාය කටයුතු කර ගැනීම හා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා බාධා මතුවීම හා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය බිඳවැටීමේ අවධානම පැවතීම යන හේතුන් මත මෙම ආපදා තත්ත්වයෙන් තාවකාලික කුලී නිවස්වල පදිංචි ඇති පවුල් සඳහා ජූනි, ජූලි, අගෝස්තු මාස සඳහා මසකට රුපියල් 7500 දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් වෙත නිකුත් කරන ලදී. යන ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාද මෙම මාස 3 සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රතිපාදන ලබා දී ඇත. නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ පදිංචි ස්ථානවලින් ඉවත් කරන ලද පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු වන ඉඩම් හඳුනා ගැනීම, අත්පත් කර ගැනීම වැනි කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බැවින් තවම මාස 3 කාලයට මෙම දීමනා ලබා දිය යුතු බව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දැනුම් දීම අනුව 2017 වර්ෂයේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් යන මාස 3 සඳහා රුපියල් 7500 දීමනාව ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලදී. ඒ අනුව හැලියකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාද අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත. ඉහත නිවාස කුලී ලබා දීමට සමගාමීව ආරම්භ කරන ලද නායම් අධි අවධානම් කලාපවල ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය 2017/06/27 වන දින තීරණයක් ගෙන නැවත ලියාපදිංචි කිරීම වැඩසටහන අගෝස්තු 2017 අගෝස්තු මාස ආරම්භ කරන ලදී. එබැවින් මේ වැඩසටහන සඳහා తాවකාලික නිවාස කුලී දීමනා ලබා දෙන පවුල්ද ඇතුළත්ව කඩිනමින් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබා දෙන ලදී. ඒ අනුව 2017 මැයි මාස ආපදා තත්ත්වයේ හේතුවෙන් නිවෙස් පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පවුල් හා නායම් අවදානම් හේතුවෙන් පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා ඉහත අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පහත විකල්ප අවස්ථා යටතේ නැවත පදිංචි කිරීම වැඩසටහන සඳහා මෙම පවුල් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දීම ඇත. ඉදමස් සමග නිවසක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 16ක මුදලක් ලබා දීම, ඉදමක් මිලදීගෙන නිවස ඉදිකිරීම සඳහා ඉදම සඳහා ලක්ෂ 4ක සහ නිවස ඉදිකිරීම ලක්ෂ 12ක් ලබා දීම. රජයේ ඉඩම් ලබා දී ඇත්නම් ඉදමේ නිවස ඉදිකිරීම සඳහා ලක්ෂ 12ක් ලබා දීම. ආදික පැනනොනගි ඈ පැනනොනගි
හොඳයි ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුර ලැබෙන්නේ නැතුව ප්‍රශ්නය වටේ ගිය බවයි මම ඔබතුමාට කියන්නේ. මම කියන්නේ මේ විතන් කරන්න යෙදුණු අධි අවදානම් නිසා, එහෙම නැත්නම් නායට යට වෙලා මේ මිනිස්සුන්ට සිදුනා වෙන තැන් වල පදිංචි වෙන්න. එතකොට ඒගොල්ලන්ට කිව්වත් වෙන ගෙවල් වල පදිංචි වෙන්නේ වට ගෙවල් කුලී දෙනවා. ඒ ගෙවල් කුලී ලැබිලා තියෙනවා දෙසැම්බර් දක්වා, 2017 නැයිවල ඉඳලා දෙසැම්බර් දක්වා. දෙසැම්බරෙන් පස්සේ මිනිස්සුන්ට ගෙවල් කුලී ලැබුණේ. ඒ පදිංචි වෙනත් තැන් වල විකල්ප ස්ටැන් දීලා පදිංචි කරවන්න බැරි. මෙතෙක් වෙනා තිරන් නුදුන්, මෙතෙක් වෙනත් ගෙවල් හදා නුදුන්. තවමත් ඒ තමන්ගේ හිටපු ගෙවල් වලින් ඉවත් වෙලා වෙන වෙන තැන් වල පදිංචි වෙලා ඉන්න මේ මිනිස්සුන්ට, මේ පවුල් වලට දෙසැම්බර් වලින් පසු ඒ ගෙවල් කුලී දීමනාව ලබා නොදීම ගැන මං අහන්නේ.
හොඳයි ගරු මහත්මයා,
ගෙවල් කුලී ලබා දීම සඳහා මාස 6කට විතර අනුමැතිය ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ විකල්පයක් විදිහට ඒ අයට ඉඩමක් මිලදී ගැනීමට ලක්ෂ 4ක් සහ ගේ හදා ගැනීමට ලක්ෂ 12ක් අපි දීලා තියෙනවා.
ඒ විකල්ප ඉදමත් තාම ලැබෙලා දීලා නැහැ.
ඒ සම්බන්ධව
හොයලා බලන්න පුළුවන්.
ඇමතුමනි, මන්ත්‍රීතුමනි, ඒ සම්බන්ධව මුදල් දිස්ත්‍රික් ලේකම්වරුත් යවලා තියෙනවා. අපි දැන් පෙරේදත් කැබිනට් මණ්ඩලයේ තව ගෙවල් 2000කට මුදල් අනුමත කරා. අපි ඒ සම්බන්ධව ඔබතුමා තොරතුරු ඉදිරිපත් කරන්න මම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්. ඔව්.
ගරු නානකාමතුමෝ,
දිස්ත්‍රික් ලේකම් තුමිය වල තියෙනවා මෙන්න මේ අය තවමත් විකල්ප ඉඩම් දීලත් නැහැ, ගෙවල් දීලත් නැහැ, මේ අයට ගෙවල් කුලී ලබා දිය යුතුයි කියලා. ඒ මුදල, ඒ වගේම ඔරු අඟුල් ඉල්ලලා තියෙන ඒවා ඉක්මන් දෙවන්න ආයමත්
ගන්න. මේ කාර්යභාරය අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරලා තියෙන්නේ. අවශ්‍ය මුදල් අපි දෙනවා. ඉකෝ රජයේ ඉඩම ලබලා දෙන්නේ සේනොමෙතිනම් පෞද්ගලික ඉඩමක් ගන්න ඒගොල්ලන්ට මුදල් දීලා තියෙනවා. ඒ වගකීමක් පවරලා තියෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ට.
ඔව්. එමෙතුමාගේ අවධානය යොමු කරන හොයලා බලන එච්චරයි.
මම පිළිබඳව හොයලා බලලා මොකෝ අපිට අනුමැතියක් ලැබුණේ නැහැ. මාස 6ටයි ගෙවල් කුලී ගෙවන්න දීලා තියෙන්නේ. ඊට පස්සේ විකල්ප වැඩ පිළා තියෙනවා.
ගෙවල් කුලී ගෙවන්න නැතුව ඒ ගෙවල් වල ඉන්න බෑනේ. ඒකයි ප්‍රශ්නේ.
අපි හොයලා බලලා
හොඳයි. දෙවෙනි හොඳයි බොහොම ස්තුතියි. ඉවරද ගරු හනි. පරි. දෙවෙනි වටය 6 ගරු සේජර මැතිතුමා ප්‍රශ්න අහනවද? ප්‍රශ්න අහනවද? 7 6 ප්‍රශ්න අහනවා.
ඉදිරි සංදේශ විදේශ රැකියා ඇමතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
7 ගරු කාද මාස්ටර් ඇමතුමා ප්‍රශ්න අහනවද? අහන.
මහාමාර්ග ඇමතුමත් සති දෙකක් කල් ඉල්ලනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න ගරු මහින්ද රාජපක්ෂ ඇමතුමා.
ගරු කතානායකතුමනි, එදා අපේ ගම්වල අහිංසක ජනතාව කුඩා කණ්ඩායම් ලෙස එක්ව හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට මුදලක් ඉදිරි කිරීමටත් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමටත් අවදිමත් ණය ක්‍රමයක් තම කණ්ඩායම තුළ ක්‍රියාත්මක කිරීමට පුරුදුව හිටියා. නිවසේ අවශ්‍යතා මෙන්ම කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය ප්‍රාග්ධානය සපුරා ගැනීමට ගම තුල සිටු සීට්ටු ක්‍රමයක්ද එදා ක්‍රියාත්මක වුණා. පසුගිය දශක පහකට ආසන්න කාලයක් තුළ බොහෝ සංවිධාන විසින් මෙම කණ්ඩායම් ක්‍රමය කෘතිමව යොදා ගනිමින් ගමේ තිබූ සාමූහිකත්වය ලාභීපීමේ ක්‍රමවේදයකට පෙරලා ගත්තා. මේ තුළින් මුල්‍ය සංකල්පයේ පදන වූ දුප්පතා මත විශ්වාසය තැබීමේ තැනීමේ මූලික හරය ගමෙන් ඉවත් කළා. ණයක් ලබා ගැනීමට විශ්වාසය පමණක් ප්‍රමාණවත් නොවුණි. අහිංසක ගැමියාට ඒ සඳහා කුමක් හෝ දීපලක් උගස ලැබින් සිදු වුණි. දීවරයාට දීවර ආම්පන්නත් ගෘහණියට සතුව තිබූ මහන මැෂිමත් පාපැදිය යතුරුපැදිය මෙන්ම ගොවියාගේ වතුර මෝටරය ඇතුළු කෘෂි උපකරණත් අපකර වශයෙන් තැබීමට සිදු වී ඇත. තම ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම, නියඟය නිසා අපේක්ෂිත අස්වැන්න නොලැබීම වැනි හේතු ලබාගත් ණය ආපසු ගෙවිය නොහැකි තත්වයකට ගැමියා ඇද දමා ඇත. ආණ්ඩුව අයවැය යෝජනා මගින් ජනතාව ලබාගත් මුල්‍ය ණය කපා හරින බව දිගින් දිගටම පැවසුවද ණය ලබා දුන් ආයතන මොනවාදැයි හඳුනා ගැනීමට නොහැකි බව පවසා මෙතෙක් ණය කපා හැරීමක් සිදු කර නොමැත. වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය ඊටත් වඩා දරුණිය. ක්‍රියාපදිංචි සුදමුල්‍ය සමාගම්වලට වඩා පෞද්ගලික ණය මුදල් සපයන්නන් රටපුරා ව්‍යාප්තව ඇත. ණය සඳහා ඔවුන් අය කරන පොලිය වසරකට 30% සිට 100% දක්වා වූ පරාසයක පවතී. ණය ලබාගත් දින සිටම ණය ආපසු ගෙවීම ආරම්භ වේ. ණය වාරික අය කර ගැනීමට ණය ලබා දෙන අයගේ නියෝජිතයා ණයකරුගේ නිවසට පැමිණි. ණය ගෙවීම ප්‍රමාද වීම, බැනවැදීම, තර්ජනය කිරීම පමණක් නොව විවිධාකාරයේ අල්ලස් ලබා ගැනීම දක්වා ව්‍යාප්තව ඇති බව වාර්තා වේ. ඇතැම් විට පාතාලය හා සම්බන්ධ වී ගෙන යන මෙම ණය ජාවාරම ග්‍රාමීය ආර්ථිකය විකෘති කිරීමට, සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීමටත්, අහිංසක පවුල් ජීවිත විනාශ කිරීමටත් ප්‍රබල හේතුවක් බවට පත් වී ඇත. ණය මුදල් ලබා ගැනීමට බැංකු ඉල්ලන සුදුසුකම් කිසිවක් අහිංසක ජනතාව සතුව නැත. උගසට තැබූ ණයකර අබරණ ණය තැබූ කනකර අබරණ බැංකුවට සින්න වී ඇත. ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය හා ඔවුන් සතුව නැත. මේ වන විට ග්‍රාමීය ආර්ථිකයේ දරුණු ප්‍රපාතයකට ඇද වැටී හමාරේ. මෙවන් තත්ත්වයක් හමුවේ පාතාලය හා බැඳුණු නීති විරෝධී ණයක්‍රම සමාජයෙන් ඉවත් කිරීමටත්, අවිධිමත් මුල්‍ය ආයතන හරහා ලබාගත් ගෙවීමට නොහැකි ණය වහා කපා හැරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බව මෙම ගරු සභාවට යෝජනා කර සිටින අතර ග්‍රාමීය ආර්ථික ශක්තිමත් කරන මුල්‍ය සේවාවන් බිම් මට්ටමේ ස්ථාපිත කළ යුතු බවත් යෝජනා කරමු. මේ සම්බන්ධව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මෙම ගරු සභාවට පැහැදිලි කර ලෙස ඉල්ලා සිටිමි. ගරු කතානායකතුමනි, මේ ගමේ තියෙන මේ ක්‍රමය එදා ගමේ හැමෝම එකහු වෙලා පස් ගෑනු කාන්තාව පස් දෙනෙක් එක්කව වෙලා මුදල් එකතු කරගෙන සීට්ටු ක්‍රමයට මේ ණය මුදල යම්කිසි දෙයකට යෙදෙව්වා. අද ඒක ව්‍යාපාරයක් බවට පත් වෙලා මේ නිසා ගමේ තියෙන ජන ජීවිතයට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. මං හිතනවා මේ තත්ත්වය වෙනස් කරන්න රජය කටයුතු කරන්න ඕන. අපි බැංකු පටන් ගන්නවා ලොකුවට අපි කියනවා බැංකුව සාමාන්‍ය ජනතාවට තමයි මේ ණය දෙන්න ඕන කියලා. අවසානයේ කරන්නේ ගමේ තියෙන සල්ලි ටික අරගෙන ඇවිල්ලා කොළඹ ඉන්න මිනිස්සු ටිකට දෙනවා බැංකු. අවසානයේ අර බලාපොරොත්තු වෙච්ච දේ මේකෙන් බලාපොරොත්තු වුණ ගමේ ජනතාවට මේ ආකාරයෙන් යම් සහනයක් ලබා ගන්න තියෙන තත්ත්වය නැති වෙලා ගිහිලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න කියන එක තමයි අපේ.
ජයි බොම ස්තේ ගරු ප්‍රධාන සංවිධායක කවද පිළිතුරු දෙන්නේ?
පක්ෂනායකතුමාගේ ප්‍රශ්නයට මුදල් නැමැතුමා හෙට පිළිතුරු දෙන්න බව දැනුම්
දුන්නා. ගරු පක්ෂනායකතුමා මේ හොඳයිනේ. හොඳයි. ගරු විමල් වීරවංශ මහත්මයා,
ගරු කතානායකතුමනි, අද ආරක්ෂක අමාත්‍යාංශ වැයශීර්ෂය විවාදයට ගන්න මේ වෙලාවේ අරලියගහ මන්දිරයේ තුල ආරක්ෂාව කටයුතු වල යෙදී සිටින STF එකේ සෙබලෙක් කිසියම් හේතුවක් මත තමන්ට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා දැන් මොහොතකට කලින්. මීට කලින් සිරිකොත ඉස්සරහත් ගමේ UNP පාක්ෂිකයෙක් ඇවිල්ලා ගිනි තියාගත්තා. අරලීගහ මන්දිරයේ මොකක්ද හේතුව කියලා කරුණාකරලා ඔබතුමා අවධානය යොමු කරන්න. මෙහෙම සිරිකොත ගාව කරනවා
අරලීගහ මන්දිරයේ මට ආයිතියක් නැහැ, මම ඒක යොමු කරන්න. හොඳයි හොඳයි. ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කිරීම පත කාරක සභා අවස්ථාව. Order please, order please. What do you mean, Raja? Our time is important. ආරක්ෂක අමාත්‍යාංශය ශීර්ෂ 103, 211, 222, 225 දක්වාද 320 ඉතිරි 325 දක්වාත්, එවාගෙම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ශීර්ෂ 160, 283 සහ 291 සරකා බැලීම පුරවා 10 ඉතිරි 12 ඉතිරි දක්වාත් ලංච අද දිවා භෝජන සඳහා වෙලා තියෙන්නේ. හැන්දෑවේ 7 දක්වා කපා හැරීම ගරු ටිබී එකනායක මැතිතුමා. කොච්චර තියෙනවද
ගරු කතානායකතුමනි?
2019 විනාඩි 5ක් තියෙනවා ගරු මන්තුමා.
2019 විසර්ජන පනත් කෙටුම්පත් කාර්ය සභා අවස්ථාවේදී අද දින 2019/4/4 බ්‍රහස්පතින්දා විවාදයට ගැන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනවල අංක 103, 211, 222 සිට 225 දක්වාත්, 320, 325, 160, 283 හා 291 දරන වැල්ශීෂයන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්ගේ සියලු පුනරුත්ථාපන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැර යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අද දවස තුල විවාදයකට ගැන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයත් මහවැලි සම්බන්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ, විශේෂයෙන් මම පරිසර අමාත්‍යාංශය යටතේ යම් කාරණා කීපයක් ගැන කතා කරන්න අදහස් කරනවා. වසර 2030 වන ආවරණයේ පිළිබඳ සංඛ්‍යාලේඛන යම් යම් වැඩසටහන් වලට ක්‍රියාත්මක කරන ආකාරයේදී 32% කැණුවෙන් සඳහන් කරත්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර ගරු කතානායකතුමනි ප්‍රමාණයේ 29.7% දක්වත්, ඒ වගේම භූමි ප්‍රමාණය 32% පහළ දැමීමට මේ වෙනකොට යම් යම් සංඛ්‍යාලේඛන වෙන් වෙලා තිබෙනවා විතරක් නෙමෙයි, තවත් හෙක්ටයාර 152,000ක වනාන්තර නොවන ඉඩම් මේ විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමේ ඉලක්කගත සංඛ්‍යායන් විවිධ අමාත්‍යාංශයත් එක්ක ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් වනාන්තර නොවන භූමිවල විවිධ ක්‍රමවලින් ප්‍රතිස්ථාපනය කරන මේ කාර්යයේදී දැඩි ලෙස හානියට පත්වන වනාන්තර හා වගාවන් මධ්‍යස්ථ ලෙස වනාන්තර ස්වභාවික පුනර්ජනනය වේගෙන් ක්‍රියාත්මක වීමත්, එවැගේම වන වගා නිරත වන කළමනාකරණය හා ඉන් පරිසරට බලපාන වෙනත් කාරණත් එක්ක, විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වනාන්තර හෙක්ටයාර 95,000ක් ප්‍රතිස්ථාපනය කරගෙන යන අතරතුර මේ කාරණයේදී විශේෂයෙන් අපිට වාර්තා වෙනවා ගරු කතානායකතුමනි, හුඟක් ගම්වල හේම් වගා කරන ගොවීන්ගේ ඒ ඉඩම් වලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙත් කැලෑ දෙපාර්තමේන්තුවෙත් මායින් කණු දාලා ඒ අවුරුදු ගාණක් භුක්ති විඳින ඉඩම් රජයේ ඉඩම් බවට පත්කරගෙන යාම සඳහා කටයුතු කිරීමේදී විශාල වශයෙන් ගොවීන් අතර නිලධාරීන් අතර විවිධ ආරවුල් හට ගැනීමක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් වයම් පළාතේ, උතුරුමැද පළාතේ, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර කලාපේ, ඒ වගේම සබරගමු පළාතේ, මේ වගේ හැබැයි ඒ පත් කරගන්නා වූ ඉඩම් බැයි විවිධ භෝග වගාවන් ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. විශේෂයෙන් මේ මම සඳහන් කරපු සමහර කලාපවල තේක වගා කරපු හුඟක් භූමි
එදමදා වේලාව අවසන් වෙනවා කරුණාකරලා
අවසන් කිරීම විනාශ කිරීම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා මේ ප්‍රමාණය පිළිබඳව විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමේදී අපි මීට වඩා පරිසරය ගැනත් ඒ වගේම මේ විශේෂයෙන් ඉදිරියේදී අපිට මූණ දෙන්න තියෙන කාරණාත් එක විශේෂයෙන් දැන් තායිලන්තයේ එක මූණ දීගෙන යනවා කරු කතානායකතුමනි ඔක්සිජන් හීනතාවය පිළිබඳ කාරණය යම් කාලයකදී අපිට ඔක්සිජන් එකක් අරගෙන යන මට්ටමටපත් වේ දැන් තායිලන්තයේ වනේ විනාශ කරලා අදේ මට්ටමට තායිලන්තයේපත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන් මේ කුරුළුවෑ වනාන්තරේ නකල්ස් වනාන්තරේ සිංහරාජ වනාන්තරේ ඒ වගේම කන්නෙලිය වනාන්තරේ වගේ වනාන්තර ගත්තාම
මිතුරයි ගරු මන්ත්‍රීතුමා දැන් අවසන් කරන
වෙලාව මගේ කාලය නොමැති නිසා මගේ කතාව හැන්සප් ගත කරන්න කියලා මම ඉල්ලා
සිටිනවා. මොකද 56 දෙනෙක් ඉන්නවා කතා කරන්න එක මිනිත්තුවක් හරි පැළුවොත් අනිත් තව කෙනෙකුට වෙලාව අහිමි වෙනවා. බොහොම ස්තුතියි ගරු ජෝන අමරතුංග මහත්තුමා මිනිත්තු 7යි.
අරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා.
ඒකේ පිළිතුරු දෙනකොට ලේසි නේද?
විශේෂයෙන්ම මුලින්ම මම කතා කරන්න කැමති අපේ ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් රජයත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම පිළිබඳව ගන්න උත්සාහය අති විශිෂ්ටයි. මම හිතනවා එය අපිට පූර්ණ සහයෝගය ලබා දිය යුතු කාරණයක් බව විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මම කියන්න කැමති මේ පොලිසියට පමණක් මේ කාර්ය බාර දීලා ක්‍රියාත්මක කරන්න අමාරුයි. මොකද පොලිසියට විවිධ බලපෑම් තියෙනවා. ඒ වගේම විවිධ සේවාවන් තියෙන නිසා වෙලාවක් ලැබෙන නිසා මේක සම්පූර්ණයෙන්ම යුද හමුදාවට බාර දුනොත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නිරාකරණය කෙරේ කියන විශ්වාසය තමයි අපේ තියෙන්නේ. ඊළඟ කාරණේ පොලිසියේ නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව පිළිබඳව ඇති වෙලා තියෙන ප්‍රශ්නය. මේක 1918 දී සංශෝධනයක් කරලා ඒ අයට ගෙවිය යුතු ප්‍රමාණවල 700 800 1000 ඔය ආදි වශයෙන් පරිගණන හැටියට දෙන්න නියමුණ. එක මාසයක් ගෙවුවේ ඊට පස්සේ ඒක නතර කරලා දාලා තියෙනවා. ඒ නිසා පොද පොලිස් නිලධාරීන්ගේ බලවත් ඉල්ලීමක් තියෙනවා මේ ගෙවිය යුතු 100% ඒ සංයුක්ත දීනාව ඒගොල්ලන්ට ලබා දෙන්න කටයුතු කරන්න කියන එක. තුන්වෙනි කාරණය පොලිසියේ උසස් වීම පිළිබඳව ක්‍රමවේදයේ පිළිවෙලක් නැහැ. මොන ක්‍රමවේදයක් අනුව අද උසස් වීම දෙනවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දන්න තරමට උසාවියට ගිහිල්ලා නඩුවක් දාලා තමුන්ගේ අයිතිවාසිකම් කියන අයට තමයි ඒ උසස් වීම ලැබිලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම ඒ විශේෂවාර අමතුවරයාගෙන ඒ වගේම ඒ ලේකම්තුමාගෙන ඉල්ලීමක් ඉන්නවා මේ පිළිබඳව වහාම මේ ක්‍රමවේදය නැවත ආරම්භ කරන්න කියලා. ඊළඟ කාරණය පොලිස් නිලධාරීන්ට ඒ කාලේ මට මතකයි අපි 2002 මම පොලිස් බාර ඇමතුකරේ හැට මොටර්සයිකල් දීගෙන ගියා. ඔයගේ ඒක වාහන නෙමෙයි මොටර්සයිකල්. ඒකත් දැන් සම්පූර්ණයෙන් නතර කරලා දාලා තියෙනවා. ඉල්ලීමක් තියෙනවා නැවත ඒ මොටර්සයිකල් දීම ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම සංචාරක පොලිස් සේවය පිළිබඳව වචනයක් කතා කරන්න ඕන. සංචාරකයෝ මිලියන ගණන් ලංකාවට පැමිණෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවලට අද අපිට පැමිණි ලැබෙනවා සංචාරකයන්ගේ ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව. නමුත් අපිට ඇතිවෙන්න පොලිස් බලකායක් නැහැ ඒ අයගේ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න. ඉතින් මම කල්පනා කරනවා මේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න අනුතරමේ සිවිල් බල සේවා බලකායෙන් හරි අපිට අනියුත්ත කරලා දෙන්න කියලා මේ කාරණයට උවමනා කරන නිලධාරීන්ව. මොකද මේ අපි ආරක්ෂා නොකෙරුවොත් පිට රට ප්‍රචාරය ගියොත් අපේ රටේ ආරක්ෂාවක් නැහැ කියලා මේ සංචාරකයන්ට අපේ සංඛ්‍යාව අඩු වෙගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්න ඕන. සංචාරක පොලිසියේ ඉන්න ප්‍රධානීන්ට දීලා තියෙන්නේ අපේ සංචාරක මණ්ඩලයේම ගොඩනැගිල්ලක කාමරයක්. ඉඳ හිටින්නවත් උදියන්නත් හරියට තැනක් නැහැ. ඒ අයගෙ මම ඉල්ලීමක් කරනවා පොලිස්පතිතුමාගේ හරියට ස්ථානයක් දීලා ඒ රාජකාරි කරන්න ඔවුන්ට පුළුවන් විදිහට කටයුතු කරන්න සලස්සලා දෙන්න කියලා. ඉතින් මේ අසින් බලනකොට අපි ස්තුතිවන්ත වෙනවා එකතකින් අපේ සංචාරක පොලිසිය දැන් සංචාරකයෝ වෙන මධ්‍යස්ථානවල සංචාරක පොලිස් මධ්‍යස්ථාන පිටවගෙන ගිහිල්ලා නිලධාරීන් පත් කරගෙන යනවා. නමුත් රට පුරා තියෙන මධ්‍යස්ථානවලට පොලිස් නිලධාරීන් අරින්න සංඛ්‍යාව අඩුයි.
රැමිතුවට විනාඩි 3ක් තියෙනවා මචං.
මොකක් හරි අපි මේ පිළිබඳව තීරණයක් ගත යුතුයි. අපි සංචාරකයන්ගේ විදේශ විනිමය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා මිලියන ගණනින් බිලියන ගණනින්. එහෙනම් ඒ ඇයට ඒ එන සංචාරකයන්ට නියමිත ආරක්ෂාව අපි සලසලා දීම අපේ යුතුකමක් කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. ඉතින් විශේෂයෙන්ම මේ සංයුක්ත දීමනාව ගැන තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. 100%ක් නියම කරලා තිබිච්ච එක අද ඒක 50%ට බස්සලා තියෙනවා. ඒ පොලිස් නිලධාරීන්ගේ ආදායම අඩු වෙනවා. රජයේ අනිත් හැම නිලධාරියෙකුටම 100% සංයුක්ත දීමනාව ලැබෙනවා. ඉතින් එහෙමනම් මෙතන උදාර සේවයක් කරන පැය 24ක්ම පාරේ ඉඳගෙන එහෙම නැත්නම් කාර්යාලවල ඉඳන් කටයුතු කරන පොලිස් නිලධාරීන්ට මේ සංයුක්ත දීමනාව ලබා දීම සාධාරණයි කියන එක මම මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. එහෙනම් මම ඊට වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඔබතුමාගේ කාල වේලාව දීලා තියෙන ප්‍රමාණය මේ කරුණු මොනක් ඉදිරිපත් කරන්නේ මම නියන වෙනවා. ස්තුතියි.
හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට ගරු නිමල් සිරිපාල් සිල්වා මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක් තියෙන විට ප්‍රථම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලැසට පැමිණෙන්නේ. ඊළඟ මේකෙන් තේමී කරලා දෙන්න.
සභාපතිතුමනි, අද දින අතිගරු ජනාධිපතිතුමා නායකත්වයේ ලබා දෙන ආරක්ෂක අමාත්‍යාංශයේත් ඒ වගේම මහවැලි හා පරිසර අමාත්‍යාංශයේත් වැර්ෂීෂන් පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම පිළිබඳව මං ඉතාමත්ම සතුටු වෙනවා. අපේ ජනාධිපතිතුමා ඉතාම නිර්මාණශීලී ලෙස ඒ වගේම කාලානුරූප අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් මේ රටේ ජනතාවත් දේශපාලන නායකත්වයත් ඒකරාශී කරගනිමින් මද්‍රව්‍ය විරෝධී සටනකට බැහැලා එහි ඉතාම සාධනීය ප්‍රතිඵල රාශියක් ජනතාවට දායාද කිරීමට කටයුතු කළා තිබෙනවා. ඒ නිසා අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන් ඇතුළු එහි සෙසු නිලයන්ටත් එහි සමාජිකයන්ටත් පොලිසියටත් අපි අපේ ගෞරවය හා ප්‍රණාමය පුද කරනවා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඒ නව සංකල්පයට අනුගත වෙමින් විශාල ශක්තියක් ඒ සඳහා ලබා දීමෙන් ආකල්පමය වෙනස්කම් රාශියක් ඇති කර ගනිමින් අපට පේනවා මෙය සාර්ථක කළ හැකි ඉතාම අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක්. ඊයේ අපි බක්මහා දිවුරුම ලබා දුන්නා. ඒ අවස්ථාවේත් අපිට ඉතාම පැහැදිලිව පෙනී ගියා මේ පිළිබඳව හදවතින්ම මේ රටේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් දේශපාලන නායකත්වයත් අපි ඉතාම සතුටු වෙනවා. ඒ අවස්ථාව සඳහා අපේ කතානායකතුමා අගමැතිතුමා ඇතුළු පක්ෂ බෙහෙදෙන් තොරව දේශපාලන නායකත්වයේ සහභාගී වීම තුළින් දේශපාලනයෙන් තොර වූ මේ ජාතික කර්තව්‍ය සඳහා අපි සියලු දෙනාටම දායක වෙලා මේ රටේ සාර්ථක ව්‍යාපෘතියක් හැටියට නිම කරගෙන අපේ තරුණ පරපුර හා ජාතිය අපේ රට ආරක්ෂා කර ගැනීමේ ඒ දැවැන්ත කර්තව්‍ය ඉටු කර ගැනීමට අපිට පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. ඉදිරියේදීත් ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කරගෙන යයි කියලා මං විශ්වාස කරනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, ජාතික ආරක්ෂාව අපේ ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් කරන්න පුළුවන් සෑම උපරිම උත්සාහයක් මෙතුමා දැරුවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිංකම් පිළිබඳ සංවිධානයේදී මේ පිළිබඳ අපේ රටට එරෙහිව ඇති වුණු විදේශ බලවේගයන් පිළිතුරු දීම සඳහා එතුමා සුවිශේෂී කාර්යභාරයක් කරලා ගිය සැසිවාරයේදී මම සතුටු වෙනවා. අපේ මාරපණ ඇමතිතුමාත් අපේ ජනාධිපතිතුමාගේ ඒ චින්තනය අනුව ඒ සිතුවිලි අනුව කටයුතු කරලා ඒ ප්‍රකාශය කියවලා
ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉතා පැහැදිලිවම ලෝකවාසී ජනතාවට කියන්නට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ පොලිසියේ සහ අපේ රණවිරුවන්ගේ ආත්ම අභිමානය ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේම යුතුකමක් හා වගකීමක්. ඒ ආත්ම අභිමානය තුළින් තමයි ඔවුන්ට ශක්තිය ලැබෙන්නේ ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා. නැත්තං දෙන දීමනාවක් වැඩි කිරීමෙන් හෝ වෙන පහසුකමක් වැඩි කිරීමෙන් පමණක් නොවේ, ඒවත් අවශ්‍යයි. නමුත් ඊට වඩා හමුදා අංශවලට බැඳෙන එකතු වෙන පිරිසට සුවිශේෂ වූ අභිමානයක් තියෙනවා. ඔවුන් ඔවුන්ගේ ජීවිත පරදුවට තබා ඉදිරියට යන්නේ අන්නේ අභිමානය නිසයි. ඒ නිසා ඒ අභිමානය පළුදු වෙන්නේ නැති ආකාරයට අපි ඔවුන්ට ඒ අවශ්‍ය රැකවරණ හා අවස්ථාව ලබා දිය යුතුයි. දෙමුහුන් අධිකරණ වැනි ජාතිවාදීන් විසින් කරගෙන යනු ලබන ඒ ප්‍රචාරයන්, ඩයස්පෝරා විසින් කරගෙන යන ඒ ප්‍රචාරයන් සියල්ල නිෂ්පභ කරමින් අපි සෑම විටම මේ රණවිරුවන් පිටුපස අපි ඔවුන්ගේ අවුරුදු දෙකෙන් වේවා, අවුරුදු පහෙන් වේවා, අවුරුදු දහයෙන් වේවා, සෑම විටම ඔවුන් රැක ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය අපි සියලු දෙනාම පක්ෂ ભેදයෙන් යුතුව ලබා දිය යුතුයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ පමණක් නෙවෙයි, ජනාධිපතිතුමා මේ උතුරු නැගෙනහිර ජනතාවගේ තුල සංහිඳියාව ඇති කිරීම සඳහා මොනතරම් විශාල වැඩ කටයුත්තක් කළා තියෙනවද? උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ඊයේ එතුමා විශේෂ රැස්වීමක් හැඳබලා ඒ පිළිබඳ සාකච්ඡා කරා. විශාල මුදල් ප්‍රමාණයක් ලබා දුන්නා. එතුමාම පෞද්ගලික වේවා අධීක්ෂණය කරමින් ජාතික සංහිඳියාවේ ජාතික සංහිඳියාව වචනයේ පරිසමාප්තයෙන්ම ඉටු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධනය උතුරට සහ නැගෙනහිරට ලබා දීමට එතුමා කටයුතු කළා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, එතුමා හමුදාවන් විසින් අත්පත් කරගෙන තිබූ හමුදා කාර්යයන් සඳහා යොදාගෙන තිබූ ඉඩම් අක්කර 8000කට වැඩි ප්‍රමාණයක්, ඊටත් වැඩි ඇති, විශාල ප්‍රමාණයක් දැනටම මුදවා හැරලා තියෙනවා. නමුත් මේව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. කතා කරන දෙමුහුන් අධිකරණ පිළිබඳව රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාම පිළිබඳව, නමුත් සාමය හා සංහිඳියාව සඳහා නිසි පරිවර්තනයක් ඇති කරන්නට නිසි වැඩපිළිවෙලක් එතුමා විසින් ප්‍රායෝගිකව ඉෂ්ට කරලා තියෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ජාතික ආරක්ෂාව ගැන කියනකොට අපි දැන් හැම වෙලාවෙම එල්ටීටී සංවිධානය, එල්ටීටී සංසද මේවා නෙවෙයි. දැන් ලෝකයේ තියෙන ආරක්ෂාව පිළිබඳ වූ ප්‍රවණතාවයන් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් වෙනස් මුහුණු වරක් අරගෙන තිනවා. ISIS ත්‍රස්තවාදීන් ඇතුළු විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් අද ලෝකයේ පුරා සැරිසරනවා. ඒ නිසා අපට නව තාක්ෂණික මෙහෙයුම් අවශ්‍යයි. ගතානුගතික ආකාරයට මේ රටේ බුද්ධ්‍යාංශය කටයුතු කිරීමෙන් වැඩක් නැහැ. බුද්ධ්‍යාංශවලට අපි නව උපකරණ, නව තාක්ෂණික ක්‍රම, නව පුහුණුවීම් ලබා දෙන්නට ඕන. ජාත්‍යන්තර ත්‍රස්තවාදය මේ රට රිංගන අවස්ථා වළක්වාලීම සඳහා කලින් ඔවුන්ව හඳුනා ගැනීම සඳහා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ අංශ ශක්තිමත් කිරීම සඳහා එවැනි වැඩ කටයුතු රාශියක් ඉෂ්ට කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන, දැන් අපේ නාවික හමුදාව විශාල සේවාවක් කරනවා. පහුගිය දන්වතුරු කාලෙදි මට මතකයි, මට බාර දුන්න කළුතර දිස්ත්‍රික්කයේ අතිගරු ජනාධිපතිතුමා අධීක්ෂණය කිරීම සඳහා දැවැන්ත සේවාවක් දන්වතුරට හානියට පත් වූ ජනතාව රැක ගැනීම සඳහා. ඒ වගේමයි ආෆෝස් එකත්, ඒ වගේමයි ගුවන් හමුදාවත් හෙලිකොප්ටර් යාන මේවා පාවිච්චි කරමින් විශේෂයෙන්ම ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ ක්ෂේත්‍රය තුළ පොලිසිය, යුද හමුදාව, ඒ වගේම STF එක, නාවික හමුදාව, මේ සියල්ලම අපේ ආරක්ෂකයන් බවට පත් වෙලා තියෙනවා. අද යුද්ධයක් ඇති වුණත් ඔවුන්ගේ සේවාව අතිශයින්ම අවශ්‍ය වෙලා තිබෙනවා. මේ තියෙන ස්වාභාවික ව්‍යසනයන්ගෙන් සිදුවෙන තත්ත්වයන්ගෙන් ජනතාව බේරා ගැනීම සඳහා. ඒ නිසා ඒ අංශවල වැඩි පුහුණුවක් සහ ඒ අංශ සඳහා අවශ්‍ය උපකරණ යනාදී අපි ඒ අංශවලට අපි අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වෙනවා. විශේෂයෙන්ම මම ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් ඉන්න අවස්ථාවේදීත් බොහෝ වැඩවර්ජන වලදී ජනතාවට ඇතිවන හිංසාවන් හා පීඩාවන් අවම කිරීම සඳහා පොලිසිය, යුද හමුදාව ඒ වගේ මානිකුත් හමුදා අංශ විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒක මම ඉතාම කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම රත්මලාන ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩම් අපිට බොහොම සාමකාමීව ඒවා අපිට යුද හමුදාවෙන් අපිට ලබා ගන්නට පුළුවන් වුණා. ඒ පිළිබඳව මම යුද හමුදා ප්‍රතිවරයා නාවික ගුවන් හමුදා ප්‍රතිවරයාට මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි. ඒ වගේම මම එදා ආර්ථික සංවර්ධන කමිටුවේදී විශේෂයෙන්ම මගේ ඉල්ලීමක් තිබුණා යුද හමුදාව සඳහා ඩෙඩිකේටඩ් මිලිටරි එයාපෝර්ට් එකක් හදන්න ඕන කියන එක. අපි ඒ සඳහා අපි කිව්වා හොඳම ස්ථානය හිඟුරක්ගොඩ කියලා. මොකද එය රටේ ජාතික ආරක්ෂාවටත් විශේෂයෙන්ම ගුවන් ගමන්වල සුරක්ෂිත භාවයටත් යම් ආකාරයකින් යම් ගුවන් තොටුපළක ඇතිවන වෙනත් සිද්ධියක් නිසා අපිට ප්ලේන් ඩයිවර්ට් කරන්න අපිට හොඳ ස්ථානයක් අවශ්‍යයි. ඒ සඳහා යුද හමුදාව ගුවන් හමුදාව මගින්ම පාලනය වන හොඳ ගුවන් තොටුපළක් අන්තර්ජාතික ගුවන් තොටුපළක් අපි හිඟුරක්ගොඩ සෑදීමට අපේ ජනාධිපතිතුමාත් කැමැත්ත පළ කරලා සිටිනවා. මම හිතනවා ඉදිරියේදී ඒ කටයුත්ත අපේ රටේ ජාතික අවශ්‍යතාවයක් බවට පත් කරගනිමින් එය ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන අද පොලිසිය සඳහා විවිධ අපි පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය සඳහා ඔවුන්ගේ දීමනා වැටුප් පිළිබඳව යම් යම් සාධනීය පිළිවෙලවල් අරගෙන තියෙනවා. නමුත් මම කියන්නට ඕන පොලිස් නිලධාරීන් අතර අපිට සාමාන්‍යයෙන් අපිට හමු වෙනකොට ඔවුන් අතර යම් කලකිරීමක් තියෙනවා. එක හේතුවක් තමයි මේ පොලිස් කොමිසම සහ පොලිස් දෙපාර්තමේන්තුව අතර තියෙන ගැටීම. මේ ගැටීම නතර කරන්නට ඕන. මොකද මේ ගැටීම තිබ්බොත් පොලිසියේ අය ඉතාම මන්දෝත්සාහයට පත් වෙනවා. මේ ගැටීම අපි අවසන් කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් අපිට මේ පොලිස් සේවාව තුළ පොලිස් නිලධාරීන්ට යම් තෘප්තිමත් භාවයක් අපිට ලබා දීමට පුළුවන් වෙයි. එසේම අපි කාලාන්තරයක් තිස්සේ කතා කරන දෙයක් තමයි ජාතික සමගිය. මේවා සඳහා අපිට ද්‍රවිඩ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් වැඩි ප්‍රමාණයක් අපිට ඕන කියලා. ඒ පිළිබඳව මම දන්නවා යම් යම් පියවර අරන් තියෙනවා. නමුත් ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මං හිතන්නේ විශේෂ ද්‍රවිඩ පාඨමාලා තියලා හරි දැන් මම දන්නවා වතුකරේ විශාල වශයෙන් ද්‍රවිඩ භාෂාවේ ප්‍රවීණ කරපු සිංහල භාෂාවක් දන්න තරුණයන් දැන් රාශියක් ඉන්නවා. ඉතින් යාපනයේ වගේ ප්‍රදේශවල ඒ සඳහා ඉන්නට අකමැති නම් ඒ අය හරි අරගෙන මේ තත්ත්වය අපි ශක්තිමත් කරන්න ඕනි. සෑම පොලිස් ස්ථානයකම ද්‍රවිඩ භාෂාවෙන් මේ පැමිණි ලියා ගන්නට පුළුවන් කණ්ඩායමක් අපි අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. එහෙම වුණොත් මං හිතනවා අපේ ජාතික සමගිය සඳහා සංහිඳියාව සඳහාත් එය සුවිශේෂී වශයෙන් ගනු ලබන දීර්ඝ කාලීන පියවරක් බවට පත්වෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. එසේම මහවැලි අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශයෙන් කතා කිරීමේදී අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුවිශේෂ උනන්දුවක් අරගෙන මොරගහ කන්ද කළුගඟ කියන ව්‍යාපෘතීන් අවසන් කරලා එහි ප්‍රතිලාභ මේ වර්ෂ තුලදීම ජනතාවට ලබා දුන්නා. මං හිතනවා එයින් සුවිශේෂ වූ ප්‍රතිලාභයක් පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කවලට වගේම අනාගතයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ලැබෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා ප්‍රතිඵලදායක ව්‍යාපෘතියක් දැවැන්ත ව්‍යාපෘතියක් දායාද කිරීමට එතුමා ගන්නා ලද උත්සාහයත් එයින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ගැනත් මං හිතනවා අපේ ආණ්ඩුවට අපිට සතුටු වෙන්නට පුළුවන්. මොකද බොහෝ විට අපි ගැන ඍණාත්මකව කතා කරන අවධියක ධනාත්මක වැඩකටයුතු රාශියක් එතුමා විසින් දායාද කරලා දීම ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම තව අපිට ඉතුරු වෙලා තියෙනවා උමාඔය ව්‍යාපෘතිය. උමාඔය ව්‍යාපෘතිය මමත් කාලයක්
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් මම කටයුතු කරා උමාඔය ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක්. නමුත් ඇති වූ යම් යම් බලාපොරොත්තු නොවූ පාරිසරික ප්‍රශ්න වතුර කාන්දු වීම නිසා එය එක්තරා ආකාරයක සුළු ව්‍යසනයක් බවටත් ඒ ප්‍රදේශයට පත් වුණා. නමුත් ඔවුන්ට සහනය සලසා දීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් එම ව්‍යාපෘතියෙන් වියදම් කළ වැඩ කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේ මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ඒ ප්‍රදේශවල මේ ප්‍රශ්නය දැඩි ලෙසම පැවතුණා. නමුත් දැන් එය යම් තාක් දුරකට සමනය වෙලා තිබෙනවා. ඉතාම හොඳ ව්‍යාපෘතියක් විදුලි බලය ජනනය කිරීමත් ඇද මෙගාවොට් 120ක් මං හිතනවා ජාතික විදුලි බල පද්ධතියටත් එය එකතු කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා එයත් ඉතා ඉක්මනින්ම අවසන් කරලා එහි ප්‍රතිලාභ ලබා දුන්නොත් මං හිතනවා විදුලි අර්බුදයටත් යම් ප්‍රමාණයක විසඳුමක් එයින් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ ව්‍යාපෘතීන් තමයි අපි ඉතාම ඉක්මන් කළ යුතු වෙන්නේ. ඒ තුළින් අපිට කෘෂිකාර්මික ව්‍යාපෘතීන් පමණක් නොව විදුලි බලය සඳහාත් අපිට විශාල ශක්තියක් අපිට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා පැමිණ සිටින අවස්ථාවේදී පරිසර අමාත්‍යවරයා වශයෙන් අපේ තියෙන තවත් ජාතික ප්‍රශ්නයක් තමයි මේ හැම පැත්තටම එහෙට මෙහෙට අදින ප්‍රශ්නයක් තමයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය. දැන් මා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ දැවැන්තලසේ ප්‍රශ්නය තියෙනවා. ඇල්ල ප්‍රදේශය සුවිශේෂී වශයෙන් සංචාරක කර්මාන්තය දියුණු වන ප්‍රදේශයක්, බදුල්ල නගරයත් එහෙමයි. නමුත් තාම නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක් සිදු වෙලා නැහැ. ඒ ප්‍රාදේශීය සභාවට විනාඩිය. ප්‍රාදේශීය සභාවල් වලට නගර සභාවලට ඒවා තනියම කරගැනීමේ ශක්තියක් නැහැ. ඒ නිසා ඔබතුමා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙලක් පරිසර අමාත්‍යාංශයේ මගින් දියත් කරන්න කියලා ඉල්ලීම කරමින් ඔබතුමා විසින් මේ කටයුතු සඳහා දෙන ලද නායකත්වය පිළිබඳව ඔබගේ ප්‍රසාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.